Opposition Leader Honorable Sajid Premadasa, you have 18 minutes. 18 minutes.
අද දවසේ වැදගත් මාතෘකා රැසක් පිළිබඳව කාරක සභාව අවස්ථාවේදී සාකච්ඡා වෙන මේ අවස්ථාවේ අපි කැවති මේ හැම මාතෘකාවක් පිළිබඳව කතා කරන නමුත් තවත් කතිකින් විශාල ප්‍රමාණයක් සිටින නිසා විශේෂයෙන්ම පරිසර ශාස්ත්‍රයේ කේන්ද්‍ර කරගෙන අපේ අදහස් ඉදිරිපත් කරන්න අපි අදහස් කරනවා. අත වශයෙන් මේ කතාවෙනුත් අපි ඉදිරිපත් කරන්නේ රජයට ප්‍රායෝගික යෝජනා. මේ යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් අපේ රටට අගයක් වටිනාකමක් එකතු වන ආකාරය. පළමුවෙන්ම අපේ රටේ ජාතික පරිසර පද්ධති අගෙයීමක්. National Ecosystem Assessment එකක් හරහා valuation එකක් අනිවාර්යෙන්ම අවශ්‍යයි. මොකද අපේ රටේ පරිසර පද්ධතිය හරහා ජෛව විවිධත්ව වටිනාකම ඒ වගේම මේ පරිසර පද්ධතිය ලබා දෙන සේවාවන් ඒ සේවාවන් තුළින් මානව සංහතියේ පැවැත්ම මේ කරුණු කාරණා පිළිබඳව පුරවැසි සියලු දෙනා හොඳ අවබෝධයකින් කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම බොහෝ අවස්ථාවන් වල අපි දකින්නේ මේ පරිසර ශාස්ත්‍රයේ පැලස්තර විසඳුම්. නමුත් අපේ රටේ භූගෝලීය පිහිටීම අනුව සංරක්ෂණ ඉලක්ක නිර්මාණය කර අපි ඉදිරියට යන්නට ඕන. දේශපාලන පක්ෂයක් හැටියට සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය ප්‍රධාන ධාරාවේ හරිත දේශපාලන පක්ෂය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දිහා බැලුවහම ජෛව විවිධත්ව උණුසුම් කලාප 36න් එකක් හැටියට ජෛව විවිධත්ව ඝනත්වය ඉහළ ස්ථානයක තිබෙන ස්වභාවික තිරසර පද්ධතියක අවශ්‍යතාවයේ තිබෙන තිරසර සංරක්ෂණය සහ තිරසර සංවර්ධනය ක්‍රියාත්මක විය යුතු රටක් අපේ රට අපේ මාතෘභූමිය. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ පසුගිය ජනාධිපතිවරණයේදීත් 2019 ජනාධිපතිවරණයේදීත් අපි ඉදිරිපත් කරපු පරිසර සැලැස්ම පරිසර ප්‍රඥප්තිය මේ මොහොතේ ඉදිරිපත් කරනවා සභාගත කරනවා සිළු දිනාගේම පරිශීලනය සඳහා ඒ වගේම විශේෂයෙන්ම පරිසර විෂය කේන්ද්‍ර කරගෙන අපි ප්‍රොජෙක්ට් එලිෆන්ට් ප්‍රොජෙක්ට් ලෙපඩ් ඒ වගේම ප්‍රොජෙක්ට් බ්ලූ මේ අනාදී වශයෙන් වනාලින් ඒ වගේම වනයේ සිටින කොටින් ඒ වගේම කල්මස් සම්පත කේන්ද්‍ර කරගෙන අපි විශේෂිත වූ ජාතික ව්‍යාපෘති තුනක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරා. මේ කෙසේ වෙතත් අපේ රටේ පරිසරය ශක්තිමත් කිරීමට නම් පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීමට නම් අපි විශ්වාස කරනවා පළමුවෙන්ම ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් අවශ්‍යයි. ඒ වගේම ජාතික භෞතික සැලැස්මකුත් අවශ්‍යයි. මේ පිළිබඳව පුළුල් එකඟතාවයක් පක්ෂ දේශපාලන ભેදයෙන් තොලව රට තුල ක්‍රියාත්මක වන්නට ඕන. ඒ වගේම ජෛව විවිධත්ව සංරක්ෂණයේ උදෙසා මේ ජෛව විවිධත්ව සම්පත් අපි වැලියු කරන්නට ඕන. එහි වටිනාකම අවබෝධ කරගන්නට ඕන. යහපත් පරිසර කර්මනාකරණ වැඩසටහන් පරිසර දූෂණය අවම කිරීමේ වැඩසටහන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වැඩසටහන් පාංශු ඛාදනය පාලනය කිරීමේ වැඩසටහන් අනවසර ආකාරයට වන විනාශ වෙන ඒ ව්‍යාපෘතීන් තහනම් කිරීම මේ අනාදී වශයෙන් පරිසර සංරක්ෂණයට අපි සර්වාංගික ප්‍රවේශයක් ඉන්ටිග්‍රේටඩ් අප්‍රෝච් එකක් අපි ලබා ගන්නට ඕන. ඒ වගේම අපි විශ්වාස කරනවා චක්‍රීය ආර්ථිකයක් කරා අපි යොමු වෙන්නට ඕන. චක්‍රීය ආර්ථිකය තුල තිරසර සංවර්ධනය සංරක්ෂණය අපි අපේ ප්‍රධාන ඉලක්ක කරගන්නට ඕන. ප්‍රජා කේන්ද්‍රීය, ජනතා කේන්ද්‍රීය පරිසර සංරක්ෂණය අතිශයින්ම වැදගත්. අපිට පුළුවන් නම් පරිසර සංරක්ෂණය, වනජීවී සංරක්ෂණය ප්‍රජා කේන්ද්‍රීය, පුද්ගලයා කේන්ද්‍රීය ඒ ආකාරයට සැලසුම් ගත කරන්න නියත වශයෙන්ම ඒ සංරක්ෂණ රටාව සාර්ථක වෙනවා. We need to create an economic stake for the communities, for the stakeholders, for the people of our country in promoting wildlife conservation, forest conservation. එනිසා ඒ ප්‍රජා කේන්ද්‍රීය, ඒ පුද්ගල කේන්ද්‍රීය සංරක්ෂණ වැඩසටහන් තුළ අපේ සංරක්ෂණ රටාවන් විශාල වශයෙන් ශක්තිමත් කරගන්නට පුළුවන්. ඒ වගේම දේශගුණික විපර්යාසය, climate change. අද කවුරු මොන දේ කිව්වත් ඒක ලෝක සත්‍යයක්. ඒක ලෝක යථාර්ථයක්. දැන් අපි ප්‍රඥප්තින් ගණනාවකට එකඟ වෙලා තිබෙනවා. United Nations Framework Convention on Climate Change 1992, Kyoto Protocol 1997, Paris සම්මුතිය 2015, Montreal Protocol 1987, Convention on Biological Diversity 1992, Ramsar Convention on Wetlands 1970, Stockholm Convention on Persistent Organic Pollutants 2001, Sendai Framework for Disaster Risk Reduction 2015. මේ අනාදි වශයෙන් අපි කාලෙන් කාලෙට විවිධ ප්‍රඥප්තීන් වලට අපේ ඒකඟතාවය ලබා දෙලා තිබෙනවා. නමුත් කොතෙකුත් දුරකට රටක් හැටියට අපි මේ ඉලක්ක සම්පූර්ණ කරලා තිබෙනවා. කොතෙකුත් දුරකට අද හරිත කියන විෂය, හරිත සංරක්ෂණය කියන විෂය කේන්ද්‍ර කරගෙන රටේ අපේ රටට බංකොලොත් වෙච්ච අපේ රටට ජාත්‍යන්තර වශයෙන් අවස්ථාවන් රසක් නිර්මාණය වෙලා තිබෙනවා. කාබන් ෆන්ඩ්, ඒ වගේම විවිධ අරමුදල්, ඒ වගේම විවිධ පරිසර සංරක්ෂණ මූල්‍ය ශක්තිය අපේ රටේ පරිසර සංරක්ෂණය කේන්ද්‍ර කිරීම හරහා ඒ අරමුදල් අපේ රටට ලබාගෙන පරිසර හිතයිෂී කර්මාන්තවලට, විශේෂම සංචාරක කර්මාන්ත, ඒ වගේම අද දවසේ සංස්කෘතික විෂය ගැන කතා කරා. ගරු අමැතිතුමාගේ ඒ අදහස් වලට මම එකඟ වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා ඔය අදහස් මහ පොළොවේ සත්‍යයක්, යථාර්ථයක් බවට පත් කරන්නට අවස්ථාව ලැබේවා කියලා. එමකද බොහෝ දුරට අපි දැක්ක දේ තමයි ප්‍රකාශන සහ ක්‍රියාත්මක වීම අතර සාමාන්‍යයෙන් ලොකු පරතරයක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ඇයි අපිට බැරි එකෝ ටුවරිසම් සංකල්පය යටතේ පැහැදිලිවම අපේ රටට විදේශ විනිමය ඩොලර් ගලාගෙන එන ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මම සඳහන් කරා ප්‍රොජෙක්ට් එලිෆන්ට්, ප්‍රොජෙක්ට් ලෙපඩ්, ප්‍රොජෙක්ට් වේල් කියලා. විශේෂයෙන් මම මතක් කරන්න කැමති 1971 හෝ 72 ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි මැතිනිය ඒ වඳ වීගෙන යන වයග්‍රීන්, ඒ කියන්නේ ටයිගර්ස්ලා කේන්ද්‍ර කරගෙන කොන්සර්වේෂන් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. ඒ කොන්සර්වේෂන් පමණක් නෙවෙයි ටයිගර් ටුවරිසම්, ඒ කියන්නේ ව්‍යාග්‍රයා කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තයක් නිර්මාණය කළා. අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? අද ව්‍යාග්‍රයක් සුරක්ෂිතයි. ටයිගර් පොපියුලේෂන් එක ඉන්දියාවේ වනාන්තරවල ඉහළ ගිහිලා තිබෙනවා. ඒ වගේම මේ ව්‍යාග්‍රයක් කේන්ද්‍රීය දැවැන්ත ඉකෝ ටුවරිසම් ප්‍රවර්ධනයක් සිදු වෙලා විශාල වශයෙන් මානව සම්පතට ඉහළ දායකත්වයක්, ඉහළ ශක්තියක් ලැබිලා තිබෙනවා. ඒ විදිහට
ඕඩර් ප්ලීස් නියෝජ්‍ය කතානායකතුමා මූලාසනයට පැමිණ ඇත.
විශේෂෙන්ම
ඉන්දියාව වගේ රටකට ඒ ප්‍රොජෙක්ට් ටයිග ඔස්සේ සංචාරක ශේෂ්ත්‍රයෙන් විශාල ආදායම් ලබන තත්ත්වයකට යන්නට පුළුවන්කම් ලැබුණා නම්, ඒ වගේම ඒ ව්‍යාග්‍රයා කියන සතා සුරක්ෂිත කරන්නට ජාතික වැඩසටහනකුත් සාර්ථක ක්‍රියාත්මක වුණා නම් අපිට පුළුවන් නේද අපේ රටේ ඉන්න වන අලි සම්පත, ඒ වගේම කොටි සම්පත, ඒ වගේම මුහුදු සම්පතේ ඉන්නවා වේල්ස්, ඩොල්ෆින්ස්, ඒ සංරක්ෂණ කේන්ද්‍රීය වැඩසටහන් මම දන්නවා දැනටමත් යම් මට්ටමකට ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක බොහොම අවිධිමත්ව ක්‍රියාත්මක වෙනවා. ඒ ස්පෙෂලයිස්ඩ් ඉකෝ ටූරිසම් ප්ලෑන් එකක් නැහැ. ඒ විශේෂිත වූ පරිසර කේන්ද්‍රීය සංචාරක කර්මාන්තයක් නැහැ. බොහොම අවිධිමත් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. බොහොම ඇඩ්හොක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. අපිටත් ඉන්දියාවේ ප්‍රොජෙක්ට් ටයිගර් ව්‍යාපෘතියෙන් ඉගෙනගෙන විදේශ විනිමය ඉතාමත්ම අවම මට්ටමක තිබෙන මොහොතක අපිට මේ සංරක්ෂණ කේන්ද්‍රීය සංචාරක පැත්තකට යොමු වීම තුළ අපිට පුළුවන්කම ලැබෙනවා. එක පැත්තකින් සතා සිව්පාව රකින්නටත්, අනෙක් පැත්තෙන් සතා සිව්පාව කේන්ද්‍ර කරගෙන ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරන්නට. ඒ වගේම විශේෂයෙන් මම කියන්නට ඕන වන අලි මිනිස් ගැටුම, වන සතුන් මිනිස් ගැටුම බරපතල ගැටලුවක්. ඒවට විසඳුම් ලබා දෙන්නට බොහෝ දෙනා උත්සාහ දරලා තිබෙනවා. නමුත් ඒ වැඩ පිළිවෙලක් කිසිම ක්‍රමවත් භාවයක් නැහැ. අපිට ඕන තරම් තිබෙනවා ලෝකයේ ඉතාමත්ම සාර්ථක ලෙස වන සතුන් සහ මිනිසුන් අතර, වන අලින් සහ මිනිසුන් අතර තියෙන ගැටුම් අවම කරගත්ත සාර්ථක වැඩසටහන් තිබෙනවා. නව තාක්ෂණය උපයෝගී කරගත්, AI තාක්ෂණය උපයෝගී කරගත්, අලුත් ක්‍රමවේද උපයෝගී කරගත්, විවිධ වගාවන් උපයෝගී කරගත්ත ඒ ගැටුම් අවම කිරීමේ වැඩපිළිවෙළ රාශියක් තිබෙනවා. නමුත් අද අපේ රට තුළ වනජීවී සංරක්ෂණ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම අපහසු කාර්යයක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ යාන්ත්‍රණය ප්‍රමාණවත් නැහැ. වනජීවී සංරක්ෂණ යාන්ත්‍රණය සවිමත් කරන්නට අවශ්‍ය මානව සම්පත්, අවශ්‍ය භෞතික සම්පත් නැහැ. විශේෂයෙන්ම ජීවිත හානිවලට, දේපල හානිවලට, වගා හානිවලට විධිමත් රක්ෂණ වැඩසටහනක් නැහැ. ඒ නිසා මේ ඇනිමල් හියුමන් කොන්ෆ්ලික්ට්, එලිෆන්ට් හියුමන් කොන්ෆ්ලික්ට්, ඒවට කියනවා මිටිගේෂන් ප්ලෑන්ස්, ඒවා සිදුවීම වැළක්වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අපේ රටේ පැහැදිලි වැඩපිළිවෙලක්. ඒක කාලෙන් කාලයට වෙනස් වෙනවා. රජෙන් රජයට වෙනස් වෙනවා. ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස් වෙනවා. මේ අවිධිමත් භාවය තුළ, විධිමත් සැලැස්මක් නොමැතිකම තුළ ඒ හිස්තැන පුරවන්නට වර්තමාන ඇමතිවරයා ප්‍රමුඛ රජයට අනිවාර්යම සිද්ධ වෙනවා. ඒ වගේම සත්ත්ව සුපසාධනයට අපි ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්නට ඕන. අපි මානව වර්ගයා බොහොම සංවේදී, සතා සිව්පාවන් සුරක්ෂා කරන ඒ මානව හිතවාදීත්වය තුළ, ඒ මිනිස්කම ඉහළටම ප්‍රවර්ධනය කරගත්ත ගුණාත්මක භාවයෙන් ඉහළ සංස්කෘතික පුරවැසියා බවට පත්වන්නට අපි කටයුතු කරන්නට ඕන. එනිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි විශ්වාස කරනවා ඔය ජාත්‍යන්තර සමුළු පැවැත්වෙනවා, ඒ සමුළු වලට සහභාගී වෙනවා, කොප් සමුළුව කියලා කියයි. මේ හැම සමුළුවකින්ම අපේ රටේ තිරසර සංවර්ධනයට, පරිසර සංරක්ෂණයට ගත හැකි දේ අපි උපරිමයෙන්ම ලබා ගන්නට ඕන. නව හරිත විෂය ප්‍රවණතාවයන් තුළ අපේ රටට ලැබෙන අවස්ථා ටික අපි ප්‍රවර්ධනය කරගන්නට ඕන. ඒ වගේම පරිසර කේන්ද්‍රීය සංරක්ෂණය තවදුරටත් ප්‍රගුණ කිරීම උදෙසා අපි විශ්වාස කරනවා ඉන්ටර්නැෂනල් එන්වාර්න්මෙන්ටල් යුනිවර්සිටි එක. මම හිතන මේ සංකල්පය පහුගිය රජය ඉස්මතු කරා. ඒක හොඳ සංකල්පයක්. ඒක මේ රටේ ස්ථාපනය කරන්නට ඒට රාජ්‍ය පෞද්ගලික පාර්ට්නර්ෂිප් එකක් හරහා ඉන්ටර්නැෂනල් එන්වාර්න්මෙන්ටල් යුනිවර්සිටි එකක් ස්ථාපනය කරලා අපේ රට එන්වාර්න්මෙන්ටල් ස්ටඩීස් පරිසර අධ්‍යයනයේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට පත් කරලා ජාතික වනෝද්‍යාන කේන්ද්‍ර කරගෙන ඒ පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළම අවස්ථාවක් තිබෙන රටක් බවට පත් කරමින් එය අපේ රටේ උන්නතිය උදෙසත් ජනතාවගේ උන්නතිය උදෙසත් පරිසර ක්ෂේත්‍රයේ ආරක්ෂණය උදෙසත් පාවිච්චි කරන්නට අපට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමති අමාත්‍යතුමාට අපේ ගරු කිංස් නෙල්සන් මැතිතුමා සඳහන් කරා ස්වේච්ඡා සේවයේ නියැලී සිටින මේ පරිසර ක්ෂේත්‍රයේ පිළිබඳව වසර ගණනාවක හොඳ අත්දැකීම් තිබෙන. එනමුත් ඉතාමත්ම සොච්චම් දෛනික දීමනාවකට ස්වේච්ඡා සේවාව කරන මේ වනජීවී ක්ෂේත්‍රයේ නිලධාරීන් සිටිනවා. ඒ අය ස්ථිර කරන්නට ඉක්මන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි. ඒ වගේම බහුකාර්ය දෙපාර්තමේන්තුවේ රුපියල් 22,500ට මාසික දීමනාවක් ලබන දහස් ගණනක් සිටිනවා අපේ රටේ වනජීවී ක්ෂේත්‍රය ආරක්ෂා කරන්නට කටයුතු කරන. විශේෂයෙන්ම වනජීවී නිලධාරීන්ගේ හිඟකම පියවන්නට මේ කණ්ඩායමට ලොකු ශක්තියක් ලබා දෙනවා. ඒ අයගේ රැකියා ස්ථිර කිරීමත් ඉතාමත්ම වැදගත් කාරණාවක් කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට කැමතියි. ඒ වගේම විශේෂයෙන්ම වන සතුන් පිළිබඳ සංගණනයන් ගැන අද බොහෝ දුරට කතා වෙනවා. මේක ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඒ සංගණන ක්‍රියාත්මක කිරීම විධිමත්ව ක්‍රියාත්මක වෙන්නට ඕන. අපි දකින්නේ මේවායේ විධිමත් භාවයක්. මේක මල්ටි ඩිසිප්ලිනරි වැඩසටහනක්. බහුවිධ රාජ්‍ය ආයතන ඒකාබද්ධ වෙලා කරන්නට ඕන වැඩසටහනක්. නමුත් මේ සංගණන තුළ අපි විශ්වාස කරනවා අඩුම ගණනේ ගල වශයෙන් අපේ රටේ වන සතුන් මිනිසුන් අතර ඒ වගේම වනාලින් මිනිසුන් අතර තිබෙන ඝර්ෂණය පිළිබඳව ඒ ඝර්ෂණයට තුඩු දෙන ඒ සතාසි උපාවන්ගේ ප්‍රමාණයන් පිළිබඳව අනිවාර්යෙන්ම අපිට ඒ සංගණන කවදාවත් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් දල වශයෙන් හෝ මේ සංඛ්‍යාත්මක අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මං හිතන්නේ මේ සංගණන විහිළුවට ලක් කිරීම ඒ තරම් යෝග්‍ය නැහැ. මේව විහිළුවට ලක් වෙන්නේ මේ සංගණන ක්‍රියාත්මක කිරීමේ නිසි ක්‍රමවේද, නිසි වැඩපිළිවෙල ඉතාමත්ම අවිධිමත් ලෙසට ජනතාවට ඉදිරිපත් කරනකොට විවිධ අය තම තමන්ගේ පුද්ගලික වින්දනයන් සඳහා මේව උපයෝගී කරගන්නට කටයුතු කරනවා. නමුත් ඇත්ත කතාව තමයි රටක් හැටියට ඉදිරියට යන්නට නම් අපි දත්ත කේන්ද්‍රීයව විද්‍යාත්මිකව තොරතුරු මත පදනම් වුණු ප්‍රතිපත්ති සම්පාදනයකට යන්නට ඕන. ඒක තමයි සත්‍ය කතාව. ඒක විහිළුවක් නෙමෙයි. හැබැයි විහිළුවට ලක් වෙන ආකාරයට මේ සංගණන රටාවන් නිර්මාණය කිරීම ඒ තරම් සුදුසු නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මම යෝජනා කරනවා මේ පරිසර ක්ෂේත්‍රයේ පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙන මැති අමතිවරුන්ට ඉන්නවයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අවබෝධයක් තිබෙන අය මේ විෂය ගැන හොඳ අවබෝධයක් තියෙන අය මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්න. ඒ වගේම මේකට අවශ්‍ය විද්‍යාඥවරුන්ගේ දැනුම, විශේෂඥින්ගේ දැනුම, සිවිල් පාර්ශ්වයන්වල දැනුම, දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් කොටි සංගණන දිහා බැලුවහම ඇත්ත වශයෙන්ම රාජ්‍ය අංශයට වැඩිය ඒක පෞද්ගලික අංශයෙන් සිද්ධ වෙන්නේ. ලෙපර්ඩ් ඩයරිස් කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම කුමන ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය, යාල ජාතික වනෝද්‍යානය මුළු කරගෙන ඉතාමත්ම හොඳ සංගණන ක්‍රියාත්මක වෙනවා. ඒක පෞද්ගලිකව එක් එක් සතුන්ට ආදරය කරන, ඒ සතුන්ව ඡායාරූපගත කරන, ඒ පරිසර ලෝලින් කරන වැඩසටහන. ඒකට රජයේ සහයෝගයක් ලබා දීලා ඒ දෙකම එකතු කරගෙන අපිට පුළුවන් මේ හැම සංගණනයක්ම වඩාත් විධිමත්ව, වඩාත් විද්‍යාත්මිකව රටට ප්‍රයෝජනයක් ඇතිවන ආකාරයට මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා, විශේෂයෙන්ම මේ සත්ව සංගණන හරහා ඒ දුර්ලභ සතුන්, මේ රට සිටින දුර්ලභ සතුන් උපයෝගී කරගෙන පාරිසරික සංචාරක කර්මාන්තය විශාල ලෙස පුළුල් කරලා අපේ රටට අත්‍යවශ්‍යව තිබෙන විදේශ විනිමය ලබා ගන්නට අපට හැකියාව ලැබෙනවා. මම බොහොම උනන්දුවෙන් හිටියා බුද්ධ ශාසන සංස්කෘතික ශාස්ත්‍රය ගැන කතා කරන්න. නමුත් තවත් කතික මහත්මීන් ගෞරව මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් සිටින නිසා එයට අවස්ථාව ලබා දෙමින් මට මේ පරිසර ශාස්ත්‍රය ගැන මේ අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් නැවත නැවතත් 2019 ජනාධිපතිවරණෙත් 2024 ජනාධිපතිවරණෙත් අපි ඉදිරිපත් කරපු පරිසර ප්‍රඥප්තිය මම හැන්සාර්ගත කරනවා, සභාගත කරනවා. ඒ වගේම ප්‍රොජෙක්ට් එලිෆන්ට්, ප්‍රොජෙක්ට් ලෙපඩ්, ප්‍රොජෙක්ට් බ්ලූ කියන ව්‍යාපෘතීන් මම හැන්සාර්ගත කරනවා, සභාගත කරනවා. විශේෂයෙන්ම මේ අදහස් ප්‍රයෝජනයට අරගෙන විපක්ෂයේ අපි ආණ්ඩු පාර්ශ්වයක් අපි හැමෝම අත්වැල් බැඳගෙන තිරසර සංවර්ධනයක් උදෙසා ශක්තිමත් මාතෘභූමියක් ගොඩනගන්නට අපි කැපවෙමු. ස්තුතියි.